Amitama.
Garu Katanayakatumani, I'd like to first move items 1 to 9. Garu Katanayakatumani, Adadina Videsha Vinimaya Panata Yatate, Gazette Karan Lada Niyoga Saha, Visarjana Panata Yatate, Idiripat Karana Lada Yojana Sambandhen, Pavatvara Vivadaya Arambha Kirimata, Maithamatma Satutu Wenawa. Visheshayenma Mulu Ratama Jatyantara Trasthavade, Vishala Praharayakata Muhuna Deela, Atishayenma Amihiri Kedavachayakin, Ahinsaka Civil Vasiyan Gananawak Niraparade Ghatanayata Lakvela, Masayak Sampurna Wena Me Velave, ඒ සිද්ධවල ශෝකය තවමත් අපි හැමෝම තුල පවතිනවා. කෙසේ නමුත් මුදල් ඇමතිවරයා ලෙස මගේ යුතුකම වන්නේ කලකෝලහල රට තුල ඇවලීම නෙමෙයි යම් කලබීමක් ඇත්නම් නැවත රටේ පූර්ණ ආර්ථික ස්ථාවරත්වය දේශපාලන සංහිඳියාව ශක්තිමත් කිරීමේ දිගු කාලීන ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීමයි. ඒ සඳහා අවශ්‍ය සියලුම පියවර මේ වන විට වගකිය යුතු රජයක් විදිහට අපි අරගෙන තියෙනවා. ඔබතුමා දන්නවා ගරු කථානායකතුමනි, වසර ගණනාවක් යුද්ධයෙන් පස්සේ මේ රටට නැවත වතාවක් සාමය සමගිය වගේම ආර්ථික ස්ථාවරත්වය උදා වුණේ 2015 ජනවාරි මාසයේ පසුව බව. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප රට ශීලාචාර නීතියට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට විශාල ඉමහත් පිළිගැනීමකට ලක්ුණේ මෙන්න මේ කෙටි කාලය තුළදී බව අපි මතක් කරන්න ඕනේ. මේ නිසාම අපිට ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් වුණා, දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්නට පුළුවන් වුණා. ඒ තුළින් යලි වතාවක් මේ රට විධිමත් ක්‍රමවත් සංවර්ධන මාවතකට යොමු වෙලා තිබුණේ. නමුත් අවාසනාවකට වගේ කාලීනව රටේ සංවර්ධනයට ප්‍රධාන බාධා දෙකක් මේ කාලය තුළ ඇති වුණා. එක පැත්තකින් ස්වභාවධර්මයෙන්ම බාධා දෙකක් ඇති කරා 2016-17 මහා නියඟයක් සහ ගංවතුරක්. නමුත් අපිම නිර්මාණය කරපු අනිකුත් බාධා දෙක තමයි, එකක් ඔක්ටෝබර් මාසේ 26 වෙනිදා ඇති කළ විවස්ත්‍රා කුමන්ත්‍රණය. තමුන්නාන්සේ හොඳට මතකයි, හොඳින් දන්නවා දින 56ක් රට අස්ථාවර කරමින් නීති විරෝධී ආණ්ඩුවක් පත්කර රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරපු වෙලාවක අපේ අධිකරණයේ ඉතාමත්ම ස්වාධීනව තීරණ ලබා දෙමින් එවැගේම අපේ විවස්ථාදායක මේ පාර්ලිමේන්තුව ඔබතුමා ඉතාමත්ම ස්වාධීන එඩිතර තීරණ ලබා දීම තුළින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යලිවතාවක් විශාල වශයෙන් ශක්තිමත් වූ බවට අද මුළු මහත් ලෝකයම පිළිගන්නවා. අපි ගත්තොත් ඔක්ටෝබර් කුමන්ත්‍රණයේ කාලයේ රටේ ආර්ථිකයට මරු පහරක් ලැබුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අප්‍රේල් 21 ප්‍රහාරයට ලැබුණ ඒ මරු පහරටත් හා සමාන ඊටත් වඩා භයානක මරු පහරක් ලැබුණා. ඒ දින 26 රජයේ දින 52 ආණ්ඩුව පිහිටපු වෙලාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලට ලංකාව පත් වුණා. IMF ආයතනය ලංකාවේ තිබුණ ඒ ගිවිසුම අවලංගු කරා. ඒ වගේම තවත් තිබුණ ආධාර සහ වෙනත් විශාල වශයෙන් අපිට අහිමි වුණා. නමුත් අද අපි ඒ හැම දෙයක්ම යලිවතාවක් ලබාගෙන ජයග්‍රහී මාවතට යොමු වෙලා තියෙන මොහොතක තමයි අප්‍රේල් 21 පාස්කු බෝම්බෙන් යලිවතාවක් මේ රට ආපස්සට ඇද දාන්නට යම් කොටස් තීන්දු කරේ. එදා ඒ කුමන්ත්‍රණය කරපු අයට රට පිළිබඳ හෝ රටේ සංවර්ධය පිළිබඳ අල්ප මාත්‍ර කැක්කුමක් තිබුණේ නැතුව වගේම අනි පැත්තෙන් අප්‍රේල් විසුවෙක්වැනිදා අයට ඒ තිබුණ ඇතුව වගේම ඔක්ටෝබර් විශ්‍රායේ විප්ලව ඇති කරපු ඒ ත්‍රස්ටවාදීන්ටත් ඇත්ත වසයම මම කියනවා එවැනි කැක්කුමක් තිබුණ නැහැයි කියලා. ඔවුන්ගේ බලය පිළිබඳ අස්සීමිට තන්හාාවට ඉදිරියට ආව. නමුත් මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසකම් නැවත දිනාගත්තා. ඒ දේශපාන බලවේගල අන්තවාදී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම් තාම සම්පූර්ණයම නැවතිලා නෑ. සියලු බාධක මැද අපි දෙසැම්බර් විස්වෙනිදා නීත්‍යානුකූල ආණ්ඩුවක් නැවත පිහිටෙව්වා. ඒත් එක්කම ආයෙත් වතාවක් රටේ ආර්ථිකය ස්ථාවර වෙලා සංචාරක ව්‍යාපාරයේ විදේශ ආයෝජන ඉහළ යමින් දිගුකාලීන ආර්ථික වෘද්ධිය අත්කර ගැනීමේ ස්ථාවර පදනම රට තුළ ශක්තිමත් වුණා. විශාල වශයෙන් ඇදගෙන වැටුණ රුපියලේ යලි වතාවක් ශක්තිමත් වුණා, ස්ථාවර වුණා විතරක් නෙමෙයි 104.6%කින් මේ කාලය තුළදී වර්ධනය වීමකුත් අපි දැක්කා. නමුත් රටේ දියුණුව ඇති වූ බාධාව එතකින් අවසන් වුණේ නැහැ. පසුගේ අප්‍රේල් 21 වෙනිදා රට තුළ ඇති වූ ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්ත ක්‍රියා නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. මේ දෙවැනි බාධාව නිසා නැවත වතාවක් රටේ ආර්ථිකයටත් ස්ථාවරභාවයට දැඩි චර්ධනයක් එල්ල වුණා. නමුත් ගරු කතානායකතුමනි, මේ සියලු බාධා මැද අපේ සර්ව ආර්ථිකය ශක්තිමත්ව නොසැලී පවත්වා ගැනීමට ඕන පදනම අපි 2015 ජනවාරි මාසේ ඉඳලා රට තුළ ඇති කරලා තිබුණ නිසා අපිට පාස්කු බෝම්බේ ඇතිවෙච්ච ප්‍රහාරයටත් අපේ ආර්ථිකයට මුහුණ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ හේතුවෙන් ත්‍රස්තවාදී ක්‍රියා මාධ්‍යයේ වුණත් අද වෙනකොට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව මම කියන්න කැමතියි. රටේ ආර්ථික වර්ධනය නොවෙනස්ව පවතිනවා. එවගේම විදේශ සංචිත ශක්තිමත් සේවා ව්‍යුක්තිය අවම තත්ත්වයක තියෙන ආර්ථික වර්ධන පුරෝකථන නොවෙනස්ව පවතිනවා. මේ දර්ශක කිසිවක් විශාල විචලත්වයක් නොපෙන්වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව පිළිබඳ කණ්ඩායමේ නායිකාව ආර්ථික සංවර්ධන ත්‍රස්තවාදී ක්‍රියාවලයෙන් පසුවත් නොවෙනස්ව පවතින බව පසුගිය සතියේ ප්‍රකාශ කරා. එවගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලබා දෙන ණයවාරිකයේ 5 වෙනි කොටස වෙන ඇමරිකන් ඩොලර් මිලියන 164.1 මුදල මැයි 13 වෙනිදා ප්‍රදානය කරා. මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 මැදභාගයේ සිට ඇමරිකන් ඩොලර් බිලියන 1.1 එහෙම නැත්නම් මිලියන 1155ක් ලබා දීලා තියෙනවා. ආර්ථික මූල්‍යාංශයන්ට බාධාවක් ඇති නොවුනත් සංචාරක ව්‍යාපාරයන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මේ අංශයන් රටට 2018 වර්ෂයේදී ඩොලර් බිලියන 4 හමාරක මුදලක් ලබා දුන්නා. අපි රජයක් විදියට ඒ සංචාරක අංශයට ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඇති වූ බලපෑම හොඳින් තේරුම් අරගෙන සහන රාශියක් මේ වෙනකොට ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා.
ඔබතුමාගේ
කතාවේදී අහන්න මම අපේ රාජ්‍යමතුමාගේ කතාවේදී ඒකට පිළිතුරක් සපයන්න.
ඊයේ දවසම පුරාම බාධා වුණා. පක් මේ අපි ජනතාවට අපි වාග්යන්න
ඕනේ. අපි හෝටල්
කියන්න ඕනේ අපි.
හිමියන්ගේ ණය ගෙවීම වසරකින් ප්‍රමාද කළා. ඒ වගේම සංචාරක අංශය ආශ්‍රිත ආයතන වලට ආරක්ෂක
ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුව වටලන්න තර්ජනය කළා. අද පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා පාර්ලිමේන්තුව වටලන්න තර්ජනය කළා. ඒ නිසා ඔබතුමාට අවස්ථාව තිබුණා.
දරු කතානායකතුමනි,
මම අයිතියක් තියෙනවා. ඔබතුමා යන්න ඕනේ.
දරු කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් අපිට මං හිතන්නේ මෙතුමාට අපි චෝදනා කළ වැඩක් නැහැ. එතුමාගේ ජානවලම ඕක තියෙනවා. එතුමාගේ මස්සිනා තමයි මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ. ඉතින් ඕක අලුත් දෙයක් නෙමෙයි. ඒක පවුලේ යන ඒ රේවල තියෙන වරදක්.
ආවදයි කතා කරන්න.
කොටල් හිමියන්ගේ ණය ගෙවීම වසරකින් ප්‍රමාද කළා. ඒ වගේම සංචාරක අංශය ආශ්‍රිත ආයතනවලට ආරක්ෂක මෙවලම් ලබා ගන්න බඩු සහන ලබා දුන්නා. එකතු කළ ආදායම් මත බද්ධ වැට් එක 105 දක්වා අඩු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට අපි ඉතා ඉක්මනින් ගේනවා. සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගීමට අමාත්‍ය අනුකමිටුවක් මේ වෙනකොටත් පත් කරලා අදාළ පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම සංචාරක අංශයට සමහර රටවල් දැනට පනවා තියෙන අනතුරු ඇඟවීම් ඉවත් කර ගැනීමට ක්‍රියා කරමින් ඉන්නවා. ප්‍රවර්ධන ක්‍රියාමාර්ග රාශියක් සංචාරකයන් පැමිණින් රටවල සිදු කරන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අත වශයෙන් මෙතනදි තව එක කාරණාවක් කියන්න ඕනේ. මම පෙරේදා අපේ තානාපතිවරු කීප දෙනෙක් හම්බ වෙලා මම කිව්වා දැන් කරුණා කරලා පුළුවන් නම් අර ට්‍රැවල් ඇඩ්වයිසරි එක අයින් කරගන්නයි කියලා. මොකද සඳුදා වෙනකොට පාසල්වල වුණත් ළමයි පිරිලා අද මෙරට යථා තත්ත්වයට බැමිණලා තියෙනවායි කියලා. එතකොට ඒ තානාපතිවරු දෙන්න කිව්වා ඒ සම්බන්ධයෙන් එයාගේ අවධානය යොමු කළ පුළුවන් තරම් ඒ තීන්දුව අරගෙන ගන්නවායි කියලා. එහෙම කියලා මට හිනා වෙලා ඉඳන් කියනවා එක තානාපතිවරයෙක්. හැබැයි අපේ හෙඩ් ඔෆිස් එක දැක්කොත් අමුන්නාස්ලාගේ විපක්ෂ නායකතුමා ඉන්න විදිය ඒගොල්ලන් කියයි කියලා මේක ඉවත් කරන්න ඕනේ නැහැයි කියලා. මොකද විපක්ෂ නායකතුමා ඔච්චර බයෙන් නම් එන්නේ. මොකද විජේරාම මාවත දැන් බැරිකේඩ් කරගෙන සම්පූර්ණයෙන්ම වටේ වහගෙන ඉන්නේ. ඒ සම්පූර්ණයෙන් වහගෙන ඉන්නේ. අපේ අගමැතිතුමාගේ ගෙදරට ගිහිලා බලන්න ෆිෆ්ත් ලේන් එකේ මේව වහගෙන නැහැ. අපේ ජනාධිපතිතුමා සාමාන්‍ය ජනාධිපතිවරයෙක් වගේ ඉන්නවා. මෙතන ගරු කථානායකතුමා කිව්වා ඒ හැටි දැක්කොත් මගෙන් අහයි කියලා. තමුසලාගේ විපක්ෂ නායකවරයාට ගෙදරින් එළියට බහින ඔච්චර බය නම් ඇයි අපේ සංචාරකයන් තමුන්නාන්සලාගේ රටට එවන්නේ කියලා. කෙසේ වෙතත් ගරු කථානායකතුමනි, ඒ ඇති වූ අනපේක්ෂිත ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාර ඉතා කෙටි කාලයක් තුළ මැද පැවැත්වීමට අපේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සමත් වුණා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් ලබා දුන් සුවිශාල ජාත්‍යන්තර සහයෝගයත් ඒ ත්‍රස්තවාදී චර්ජනයට සාර්ථක මුහුණ දීමේ ශක්තියට අපේ ත්‍රිවිධ හමුදාවට ලැබුණා. මෙවැනි තර්ජන ඇති වූ අනෙක් බොහෝ රටවලට වඩා ඉක්මනින් ඇති වූ අස්ථාවර තත්ත්වය පාලනය කිරීමටත් සාමාන්‍ය ජනදීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමටත් අපේ රජයට හැකියුණා. නමුත් ගරු කථානායකතුමනි, අපි ජාත්‍යන්තර ත්‍රස්තවාදය මේ වෙනකොට පාලනය කරලා තිබුණත් මේ රටේ බංකොලොත් වෙච්ච දේශපාලන කණ්ඩායම් ඉන්නවා. බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ ඉන්නවා. ඒ අය උත්සාහ කරනවා මේ රට තුල යලි වතාවක් කළු ජූලියක් ඇති කරන්න. ඒ අය උත්සාහ කරනවා යලි වතාවක් මේ රට තුල සිංහල මුස්ලිම් ජනතාව අතරේ මහා ප්‍රශ්නයක් ඇති කරන්න. ඒ අය උත්සාහ කරනවා මේ රටේ මුස්ලිම් ජනතාව සියලු දෙනාම ත්‍රස්තවාදීන් හැටියට හඟවඩු ගහන්න. ඇත්ත වශයෙන්ම හමුදාවෙන් අහන්න, හමුදාව මේ තරම් ඉක්මනින් අර ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදීන්ව පාලනය කරන්න පුළුවන් වුණේ ලංකාවේ. අනිත් රටවල් වල වගේ නෙමෙයි, ලංකාවේ හිපේ අපේ මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගේ 90%කටත් වැඩි ප්‍රමාණයක් ඒ අය ලබා දී, ඒ අය අපිත් එක්ක ඉන්න කැමති, ඒ අය බොහොම සාධාරණව ඉන්න කැමති. ඒ මුස්ලිම් ජනතාව ලබා දුන්න තොරතුරු අනුව තමයි මේ අන්තවාදය මැඩ පවත්වන්නට පුළුවන් වුණේ නිසා ඒ අපි සමස්ත මුස්ලිම් ජනතාවට අපගේ ස්තුතිය මේ වෙලාවේ බලපානවා. නමුත් මහසොන් බලකාය වගේ අය යලි වතාවක් මේ රට සොහොන කරා ඇදගන්න බලාපොරොත්තු වෙන ලිංගම්මන්ගේ කල්ලිය මේ රට තුළ විශාල ආර්ථික අස්ථාවරයක් ඇති කරන්න යලි වතාවක් අතු කරනවා. අපි දැක්කා මිනුවන් ගොඩරි
ගරු ඇමතිතුමා තමයි විනාඩි 3ක් තියෙන ඔබට ඊට වැඩි කාලය ගන්නවා නම් ඒ දැනුවත් කරන කල්
මට විනාඩි 5ක්
11:40
යම විනාඩි කාලයකට අතර 5ක් දෙන්න ගරු කථානායකතුමනි. දැන් බලන්න, දැන් එදා අර බෙස්ට ෆැක්ටරියක් මේ දේශ ප්‍රේමීන් විනාශ කරා. නමුත් ඒ ෆැක්ටරිය අයිතිකාරයා ශ්‍රී ලාංකීය මුස්ලිම්වරයෙක් නෙමෙයි. ඒ ෆැක්ටරිය වැඩ කරේ 95%ක්ම සිංහල සේවකයෝ. මට ආරංචි ඇටියට මුස්ලිම් සේවකයෝ 3 දෙනා හිටියා. අනිත් ඔක්කොම ඒ පැස්ත ෆැක්ටරියේ හිටියේ සිංහල සේවකයෝ. අද ඒ සිංහල සේවකයන්ට රැකියාවක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේක බෝම්බ පුපුරනවා වගේම භයානක ත්‍රස්තවාදයක්. ඒ වගේම බලන්න දැන් මේ රටේ ප්‍රධාන මුස්ලිම් ආයතන දිහා බැලුවොත් බ්‍රැන්ඩිස් ආයතනේ සේවකයෝ 48,000ක් ඉන්නවා. මේ 48,000න් 75%ක්ම සිංහල. හමීදියා ආයතනේ 1,200ක් ඉන්නවා. 80%ක් සිංහල. ටයිමෙක්ස් ගාමන්ට්ස් 10,000ක් ඉන්නවා. 90%ක් සිංහල. මැලිබන් ගාමන්ට්ස් 10,000ක් ඉන්නවා. 90%ක් සිංහල. එමරල්ඩ් එකේ 1,200යි. මේ විදිහට මට කියාගන්න පුළුවන්. විශේෂයෙන්ම මුස්ලිම් වරුන්ට අයිති බිස්නස් වලින් විතරක් අපේ රටට වාර්ෂිකව $3 billion වඩා ආදායමක් අපිට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිලෝන් ටී කියන නම ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ තී තේ පිටරටට යවන්නේ ඒත් මුස්ලිම් සමාගමක්. ඒ වගේම එමරල් වගේ ෂර්ට් වල බ්‍රෑන්ඩ් ඇම්බෙසඩර් තමයි අපේ ක්‍රීඩා වීරයෝ කුමාර සංගප්පකාරලා මහේල ජයවර්ධන. ඒ වගේම මම මේ කිව්වේ ගාමන් ෆැක්ටරි වල විතරක්. මුස්ලිම් ගාමන් ෆැක්ටරි වල විතරක් ලක්ෂයකට වඩා වැඩි කරනවා. මේවා අපි කියනකොට සමහරුන්ට රිදෙනවා. මේ ඇත්ත කියනකොට සමහරු කියනවා මෙයා බෞද්ධ විරෝධියෙක් කියලා. නමුත් මිත්‍රවරුනි මම යලි වතාවක් කියන්න කැමැති. ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ විරෝධියා යටතේ තමයි ලංකා ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ වැඩිම මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් වෙන් වෙලා තියෙන්නේ. උදාහරණයක් ඇටියට මේ අවුරුද්දේ මේ මාස 4ට විතරක් බෞද්ධ විහාරස්ථානවලට ගම්පෙරළිය හරහා අපි රුපියල් මිලියන 290,945ක් ව්‍යාපෘති 4,124ක් බෞද්ධ ව්‍යාපෘති මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. කතෝලික ආගස්ථාන 778ක්කට අපි දීලා තියෙනවා රුපියල් මිලියන 393ක්. කෝවිල් වලට 1076ක් අපි දීලා තියෙනවා ව්‍යාපෘති 295ක්. මුස්ලිම් පල්ලි 1,246කට අපි දීලා තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා වැඩියෙන් දීලා තියෙන්නේ මේ රටේ බහුතරයක්ගේ ආගම වන බෞද්ධ විහාරස්ථානවලදී කියන එක මම සන්තෝෂයෙන් කියන්න පුළුවන්. මම මේ ලියකියවිලි ඩිස්ත්‍රික් වශයෙන් වෙන් කළා අපි තියන්න. නමුත් දැන් කියන්න පුළුවන් කුණුහරුප ඔක්කොම කියනවා මම යථාර්ථය කිව්වා. මම කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි, මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියලා. කුණුහරුපෙන් බනිනවා බැන්න. මේගොල්ලන්ගේ වෙබ්සයිට් දිහා බලන්න ඕනේ. මම යලි වතාවක් කියනවා මේ රට බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියලු ශ්‍රී ලාංකිකයන්ට අයිති. අනිත් එක අවසාන වශයෙන් තව එකක් කියලා මම ඉවර කරනවා. ඔබතුමා දන්නවා මොකද, ඔබතුමා ඉතාමත්ම හොඳ බෞද්ධ දර්ශනය දන්න කෙනෙක්. බෞද්ධ ආගම අපි බුද්ධ ආගම කියලා කිව්වට ඒක වැරදි. අපි ඔක්කොම මම නම් අදහන්නේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම දේශනා කරේ රටකට, ආගමකට, ජාතියකට, කුලයකට සීමා වෙච්ච දර්ශනයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක මේ ලෝකෙට සීමා වෙච්ච දර්ශනයකුත් නෙමෙයි. මේක මුළු විශ්වයටම ගැන කතා කරන ධර්මයක්. ඇත්ත වශයෙන්ම නීතිය, විශ්ව නීතිය ගැන කතා කරන ආගම දර්ශනයක් තමයි අපි බුද්ධාගම කියලා කියන්නේ. අනේ ඒ නිසා තමයි බෞද්ධයන් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. අද සමහර චීවරධාරීන් බෞද්ධාගම කියලා නමක් හදාගෙන මේ රටේ මේ අපේ උතුම් වූ බෞද්ධ දර්ශනය වවාගෙන කන්න හදන. බෞද්ධ දර්ශනය නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෝෂණය වුණා. බෞද්ධ දර්ශනය නිසා ශ්‍රී ලංකාවේ කලාව පෝෂණය වුණා. බෞද්ධ දර්ශනය නිසා ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පෝෂණය වුණා. නමුත් ඒ වගේම අනිකුත් දර්ශන අනිත් ආගම් නිසා හින්දු ආගම නිසාත් අපේ සංස්කෘතිය පෝෂණය වුණා. ඉස්ලාම් ආගම කියන්නේ අද මහා භයානක ආගමක් හැටියට කිව්වත් මම නම් කොරාණය කියවලා නැහැ තනින් තන දන්නවා. ඒකෙත් කතා කරන්නේ සාමය ගැන. ඒකෙත් කතා කරන්නේ අපි කතා කරන දේවල්මයි. අනේ එහෙමනම් මිත්‍රෝනි අද තමුන්නාස්ලාගේ මුස්ලිම් විරෝධය එක පුද්ගලයෙකුට එල්ල කරගෙන මේ රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව නෙමෙයි මේක ගේන්නේ. රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව නෙමෙයි සියලු මුස්ලිම් ජනතාවට විරුද්ධව ගේන්නේ. ඒ විතරක් නෙමෙයි යලි වතාවක් මුස්ලිම් ජනතාවට අපේ ආණ්ඩුවත් එක ඉන්න බැරි තත්ත්වයක් ඇති කරන්න බලාගෙන මේ අය ගේන්නේ. මොකද මේ අය දන්නවා මේ රටේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම අපි එකතු වෙලා අපි එකට ඉන්නකම් මේ අපේ ආණ්ඩුව කවුරු මොන සිහින දැක්කත් පරද්දන්න බැහැ කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරයි.
ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අපට ඉන්න මේ හරි හරි ගරු විමල් වීරවංශ මැතිතුමාගේ පැහැදිලි කිරීමක් කොහොමද පුළුවන්ද ගරු ඇමතිතුමා?
ගරු ඇමතිතුමනි
පුළුවන්ද ගරු ඇමතිතුමා? විමල් වීරවංශ මැතිතුමා
මේ ප්‍රශ්නේ හැටියට මං කියන්නම් පුළුවන්ද?
ඔබතුමා කැමැත්තෙන් තමයි මට දෙන්න පුළුවන්.
ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ගරු ඇමතිතුමා මේ රටේ ওই වෙසක් එකට තොරන් හදන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ පාරම්පරිකව කරගෙන ඉන්නේ ඒක. මේ පහුගිය වෙසක් සමයේ වෙච්ච අර්බුදය නිසා ඒ මිනිස්සු ණයතුරුස් වෙලා තොරන් හදාගෙන ඒක දැන් විකුණ ගන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නවා. කරුණාකරලා මම ඔබතුමාගේ මුදල් ලැබෙති හැටියට ඉල්ලනවා. රටේ ඒ කර්මාන්තයේ දෙන මහා පරිමාණ විශාල පිරිසක් නැහැ. ඒ අයව කැඳවලා ඒ අයට යම්කිසි සහනදායි වැඩපිළිවෙලක් හදන්න. මොකද ඒගොල්ලෝ හදපු තොරණ දැන් විකුණ ගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ. ඕකම කියන්නේ මම අවස්ථාවල්ලි.
යන මුදල් ඇමතිවරයා හැටියට ඉල්ලීමක් කරොත් අපි සාකච්ඡා කරලා බලමු මොකද කරන්න පුළුවන්.
හොඳයි මම හොඳයි ගරු විරල් වේරවත් මම හොඳයි කියන්නේ අර ඔබතුමාට ගරු කරනවා සීයේ හොඳයි කියන ඔබතුමා කැමති වුණේ නැහැ. මම හොඳයි කියන්නේ තාමත් උතුම් වචනයක්. එහෙම නැත්නම් අයියකෝ කියන්න පුළුවන්. එහෙම කියන්නේ නැහැ. මගේ එක නැහැ. ඒ නිසා ගරුත්වයක් වශයෙන් හොඳයි. ඊළඟට ඔබතුමා කියන්නේ
ගරු කතානායකතුමනි මම මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම අද දිවයින පත්‍රයේ වාර්තා කරලා තිබෙනවා සීසරියන් සත්කම් වලින් පසු තවහීද් දමා දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා සාක්ෂි සහිතව තොරතුරු හෙළිවි දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ.
ගරු මාධ්‍යම පැහැදිලි ගන්න
මම කියනගෙන කතා.
හොඳයි
හොඳයි. ගරු කතානායකතුමනි දැන් මේක දිහා බලපුවාම ඒක සත්‍ය නම් මේක අතිශය බරපතලයි. ඒක නන් කවරක්වත් නෙමෙයි. දැන් අනෙක් ජාතිකත්වයන් නියෝජනය කරන කණ්ඩායම් මුස්ලිම් වෛද්‍යවරයෙක් ගාවටවත් නොයා ඉඳ ඉඳ තියෙන මේ තත්ත්වයන්. ඒ වගේ මේක විශාල ජාතික ජනතාවාදී ජනතාව අතර විශාල ගැටුමක් ඇති කර හැකි සැකයක් ඇති කළ හැකි තත්ත්වයක්. ඒ නිසා සමහර රෝවල්වලින් මුස්ලිම් ජාතිකත්වයන් නියෝජනය කරන වෛද්‍යවරු සැකයෙන් බලන පළවාහරණ තත්ත්වයක් බව නිර්මාණය විය හැකි. ඒ නිසා මම රජයෙන් ඉල්ලා හිටිනවා. ද රජේ වහම. ඒකට මේක සරල නෑනේ. සීසරින් සත්කම් වලින් පසු තවිජි දමා දොස්තර සිංහල බෞද්ධ මවුරුන් 4000ක් වද කරලා කියලා කියන්නේ. ඒ විතරක් නේ එතුමා ඒ දොස්තර මහත්තයා 7000ක්ම මේ සීසරින් සත්කම් කරලා තියෙනවලු. මම දන්නේ යාගේ මේ 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 සේවා කාලය කොච්චරද කියලා. ඒ 7000න් 4000ක්ම මේ වඳ කිරීමට භාජනය කරලා තිබෙනවලු. සිංහල මවුරු. ඒ නිසා රජයේ හැටියට මේ සත්‍යද මේ පිළිතුරු වාර්තා වෙලා තිබෙනවද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කරනවද? එසේ නැතිනම් මෙවැනි ජාතිවාදී මතයන් වෙතරින් පිළිබඳව තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවට කරුණ ඉදිරිපත් කරනවාද කියලා දැනගන්න කැමති ගරු කතානායක.
හොඳයි ගරු මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අහපේ හොඳයි. මම උදේ පාන්දර මේක දැක්ක ඇටි පොලිස් පොලිතුමාටත් කතා කළා. බුද්ධාංශ ප්‍රධානීන්ටත් කතා කළා. මොකද ඒ කියන්නේ පොලිස් වාරාන්තානුක. ඒ අය කිව්වා කිසිම යාට එහෙම දැනුවත් වෙලා නැහැ කියලා. ඒක ඔබතුමා කියපු පරිදි ඒකේ බැරෑරුම්කම පොලිස් පොලිතුමාටත් ඒ වගේ අනිත් නිලධාරීන් තේරුම් ගිය නිසා වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන. ඊට අමතරව ඒම තිබුණා අද පාර්ලිමේන්තුවේ තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා. ඒකත් මම හොයලා බැලුවා. එහෙම එකක් නැහැ. නමුත් ඒ දෙකම පරීක්ෂණ කරන්න රහස් පොලිසියට බාර දුන්නා කියලා කිව්වා.
ගරු කතානායකතුමනි මේකේ මේක විතරක් නෙමෙයි මේක කියලා මෙහෙම දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ.
එයයි දන්නේ හැබැයි.
ඒතොර දැන් පරීක්ෂණයකට යනවලු මේ දොස්තර අල්ලන්න. ඒතොර මේවා තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ නිසා දැනගන්න කැමති මේ පරීක්ෂණය කරන්නේ දැන් ඔබතුමා කියලා පොලිස් දෙපාර්තමේන්තුවේ නෙවෙයි නම් ආරක්ෂක අමාත්‍යාංශ දළ ආයතනයේ නෙවෙයි නම් මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණය කරන්නේ පුවත්පත් අයිතිකාරයන්ගේ ගෙවල් ලස්සෙද? ඒවට ඒ වගේ දායකත්ව සපයන අනිත් කණ්ඩායම් ලස්සෙද කියලා අපි දැනගන්න කැමතියි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳව ආණ්ඩුවක් හැටියට
පිළිතුරක් ලබා දිය යුතුයි. එවැනි එකක් සිදු වී තිබෙනවද? සිදු වී තිබෙනව නම් කවර ආකාරයකද? කොතනද? කොයි දොස්තරද? මේකේ පළාතක් නැහැ. දොස්තරවරයා නැහැ. ඉතින් මෙහෙමයි වාර්තා කරලා තිබෙන්නේ. පරීක්ෂණ සිද්ධ වෙනවා. හැබැයි සීසරින් කරපු 7000ක් හොයාගෙන තිනවා. 4000ක් වඳ කරලා කියලාද දන්නව? හරිද? මුස්ලිම් කියලාද දන්නව? තව්ජිත් ජමාත් කියලාද දන්නව? වඳ කරපු 4000ම සිංහල කියලාද දන්නව? හැබැයි දොස්තර කියන්නේත් නැහැ, ඉස්පිරිතාල කියන්නේත් නැහැ, පළාත කියන්නේත්
නැහැ. හොඳයි.
සෙන්සාකරු කථානායකතුමනි මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් හෙට දිනේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න
ලබා ඉල්ලනවා.
කථානායකතුමනි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඇද්දවන්න කියලා මම ඉල්ලීමක්
කරනවා. නැහැ, මම ආදි කිව්වා ඒ වගේම අද
ආණ්ඩුවට විශාල මේ අපහාසයක් මේක.
ඔව්. අද ආරක්ෂක සිකියුරිටි කවුන්සිල් රැස්වීමේදී මේක ගන්නවා කියලා කිව්වා. ඒ වගේම මම තා
පාම පාර්ලිමේන්තුවේ වාර්තාවක්.
ඔව් මම ඒක ඇඳවන්න ආද.
පාර්ලිමේන්තුවේ වාර්තාවක්.
ඒ වගේම තව ඔව්
ගිනුත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙනුත් විමසලා මේ පාර්ලිමේන්තුවට හෙට දිනේදී අඩුම තරමේ මේ මේ කරුණු ටිකවත් 4000ක් මෙතුමා සත්කම් කරලා තියෙනවා, 4000ක් වඳ කරලා තියෙනවා, 4000ම සිංහල මේක පරීක්ෂණ පවත්වමින් තිබෙනවා අල්ලන්න. අන්න ඒ පිළිබඳව ඇත්තද
නැද්ද වාර්තාව වාචික වෙල්ලෝම ලිඛිත වෙල්ලන්න වාචික වෙල්ලෝ.
හරි. කරුණාකරතුමනි පාර්ලිමේන්තුවේ තව පුද්ගලික ගැන වාර්තාවක් තිබ්බ එක
ඒකත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ ගැනත් මම වාර්තාවක් කිල්ලුවා. ඒකත් කියන්නේ මේ පොලිස් ප්‍රතිතුවාවත් බුද්ධාංශයත් එහෙම එකක් දන්නේ
නැහැ.
ඉතින් ඒ නිසා තමයි ඒ වගේම අද තවත් වැදගත් ප්‍රශ්නයක් ආව කරු විවංශ මැතිතුමත් අර මාතලේ සිද්ධියක් සම්බන්ධයෙන් අර කිමිකල් සම්ප්‍රදායෙන් ඒකත් මම අජිර හොයලා බැලුවා. ඒ නඩුවෙන් ඒගොල්ලෝ නිදාස් ඒ පුජ්‍යලේ ඇවිල්ලා රයිෆල් ඇසෝසියේෂන් එකේ සභාපති ඒගොල්ලෝ මෙගොන්න නදුව විසකලා ඒක ඒක ඒකත් එතනට අදාළ නැහැ. එතනත් ඒක බොරු ප්‍රචාරයක් කියලා තියෙනවා. හරි ගරු ආචාර්ය බන්දුල් ගුණවර්ධන මහත්තයා
ගරු කතරගෙතුමනි
ඔබතුමාර විනාඩි 10යි තව අමතර 8ක් තියෙනවා ගරු ලංසම මහත්තයාගේ වේලාවෙන් 18ක්
18යි ලංසම මහත්තයාට ස්තුතිවන්ත වෙමින් ගරු මුදල් මහත්තයා මේ සභාවේ ඉන්න අවස්ථාවේදී මම එතුමාට විශේෂ අවධානයට යොමු කරන්න කැමැති මුදල් මහත්තයා ගරු මුදල් මහත්තයා ඔබතුමා මේ සභාවේ ඉන්න අවස්ථාවේදී මම විශේෂ අවධානයක් යොමු කරන්න කැමැති මුදල් අමාත්‍යාංශයේ විසින් මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හෝටල් කර්මාන්තයට සිද්ධ වෙච්ච ණයතුරු ස්පියවි මහා වාරික ගෙවීම සම්බන්ධයෙන් වර්ෂයක සානකදායි කාලයක් ලබා දුන්නා කියලා ප්‍රකාශයට පත් කළා. ඒ ආකාරයෙන් සෑහෙන පිරිසකට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් ඔබතුමා දන්නවා මේ සංචාරක හෝටල් කර්මාන්තය ආශ්‍රිතව සංචාරකයන්ට සේවා සැපීම සඳහා මෝටර් වාහන වෑන් කාර් අනිත් දේවල් සඳහා ෆිනෑන්ස් ලීසින් වල නිශ්චිත දිනයට වාරික ගෙව්වේ නැත්නම් ස්වයංක්‍රීයව පරිගණකයේ හරහාම විශාල දඩ මුදලක් එකතු වෙනවා. එතකොට ඊට අතිරේකව මේ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ භාණ්ඩ සපයන සැපියුම් කරුව ඉන්නවා ගරු ඇමෙත්තුමනි. එළවලු සපේනයි ඉන්නවා, බිත්තර සපේනයි ඉන්නවා, මස්මාළු සපේනයි ඉන්නවා, මල් සපේනයි ඉන්නවා. විවිධ සැපියුම් කරුවන්ට දැන් සම්පූර්ණයෙන් තමන්ගේ ස්වයන් රැකී ආදායම් මාර්ගය අහිමි වෙලා තියෙනවා. ඊළඟට මේ පාස්කු ප්‍රහාරය නිසා අපිට දැන් විමල් වීරවංශ මහත්තයා සඳහන් කළ පරිදි තොරන් කරුවන්ට වගේම විවිධ ක්ෂේත්‍ර තියෙනවා අපි නොදකින. නමුත් එදිනෙදා දැන් සමහර කර්මාන්ත තියෙනවා, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත නියමිත දිනේට විදුලි බිල ගෙව්වේ නැත්නම් විදුලිය කපනවා. එතකොට ඒ විදුලිය කපන කෙනාට මේ අර්බුදයේ පිළිබඳ හැඟීමකුත් නැහැ. එහෙම නියෝගයක් ක්‍රියාත්මක කරන්නත් බැහැ. පසුගිය ජූලි මැයි මාසේ 15 වෙනිදා ආදායම් බදු වල අවසාන වාරිකයේ ගෙවන්න ඕනේ. වාරිකයේ ගෙව්වේ නැත්නම් දඩ පනවනවා දේශීය.
ආරම්භ කරපු ප්‍රශ්නේ මට තව පොඩි සාකච්ඡාවකට යන්න තියෙන නිසා ඔබතුමා කියපු ඒ බොහෝ දේවල් සංචාර ව්‍යාපාරයට අදාළ ඒ කාරණා අපි සියල්ලම වගේ අනුමත කළා. මේ වෙනකොට සර්කියුලර්ස් පවා සමහර ඒවායි ගිහිලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපි දැන් කතා කරගත්තා. සම්පූර්ණ විස්තරයක් අපේ ඉරාන් වික්‍රමනාත් ඇමතුමාගේ කතාවේදී තමුන්නාන්සට ලබා දෙනවා.
අර බැංකුවලට ඇවිල්ලා නැහැ කියන එක තමයි බැංකුකරුවෝ කියන්නේ. චක්‍රලේඛනයක් බැංකුවට එන්න ඕනේ. ඉතින් බැංකුවට එවීම සඳහා කටයුතු කරන අනිත් අංශ පිළිබඳවත් මුදල් අමාත්‍යාංශයයි ශ්‍රී ලංකා මහා බැංකුවයි කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්න මැදිහත් වෙන්න කියන ටික ඉල්ලා සිටිනවා. රයිට්. ඊළඟට අද දින මේ ඉදිරිපත් කරලා තියෙන්නේ විදේශ විනිමය පාලන පනත ගරු කථානායකතුමනි 1953 අංක 24 දරන විනිමය පාලන පනතක් තිබුණා අපේ රටේ. දීර්ඝ කාලයක් තිස්සේ 1953 සිට මේ රජයේ බලයට පැමිණෙන තෙක් රටට විදේශ විනිමය ගලා යෑම හා රටින් පිටට විදේශ විනිමය ගලා යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් විවිධ විධිවිධාන සකස් කළා. ක්‍රමානුකූලව පරීක්ෂණයක් අධීක්ෂණයක් යටතේ තමයි විනිමය ගණදෙනු සිද්ධ වුණේ. තමුන්නාන්සේලාගේ ලිබරල් කරන ප්‍රතිපත්ති යටතේ මේ සියල්ල වක්කඩ කැඩුවාසේ විවෘත කිරීම සඳහා විනිමය පාලන පනත අහෝසි කරන්න කටයුතු කළා. ඒ අවස්ථාවේදී විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා පක්ෂ නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් කරන් ගියා. කථානායකතුමනි, විනිමය පාලන පනත මෙලෙසින් ලිහිල්කරණය තුලින් අපේ රටට විශාල අගතියක් වෙන්න පුළුවන්. විනිමය විශාල වශයෙන් නිදාසෙ රටින් පිටට ගෙන යාමට තත්ත්වයේ ඇති වුණොත් තායිලන්තේ වගේ මැලේසියාව වගේ අපේ රටෙත් දැවැන්ත අර්බුදයක් හටගන්නවා. ඒ නිසා ගෙවුන් ශේෂයේ ප්‍රාග්ධන ගිණුම මෙලෙසින් විවෘත කරන්න දෙන්න එපා. මේ තුල අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ත්‍රස්තවාදී ව්‍යාපාරවලට මුදල් ගලා යෑම වැළැක්වීම සඳහා විනිමය පාලනයක් අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුයි. අන්තවාදයේ හරි ත්‍රස්තවාදයේ හරි පැතිරීම සඳහා අත්‍යවශ්‍ය මූල සාධකයක් විදේශීය මුදල්. ලෝකේ රටවල් අතර ත්‍රස්තවාදීන්ට මුදල් හුවමාරු වෙන්නේ නැත්නම් මාළුන්ට වතුර නැතුව ජීවත් වෙන්න බැරුව වගේම ත්‍රස්තවාදියාට මුදල් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන්න මහින්ද රාජපක්ෂ යෝගයේදී 2006 අංක 6 දරන මූල්‍ය ගණදෙනු වාර්තා කිරීමේ පනතක් සම්මත කළා. ඒ පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවා, ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන් යුනිට් කියලා. ඒ විසින් විමර්ශන රාශියක් හැම අවුරුද්දෙම කරගෙන ආවා. නමුත් අවාසනාවකට වගේ වෛර චේතනාවෙන් මේ රජයේ බලයට පත් වූ වහාම නියම කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ පවුලේ රාජපක්ෂ හිතවාදීන්ගේ මේවා තියෙනවා නම් හොයන්න. ඒකට තමයි මුළු කාලෙම ගත වුණේ. ඒ අතරතුර සිද්ධිය සිද්ධ වුණා 2016 දී. මේ සඳහා අන්තර්ජාතික වශයෙන් රටවල් 155ක් එකතු වෙලා බුද්ධි අංශවල තියෙනවා එග්මොන්ට් කියන කණ්ඩායම. එග්මොන්ට් කණ්ඩායම යටතේ මේ මූල්‍ය සාධන කාර්ය බලකාය විසින් රැස් වෙලා 2016 දී අපේ රටට කථානායකතුමනි 2016 දී අපේ රටට විමර්ශනයක් පැවතුවා ලංකාව සම්බන්ධයෙන්. ඒ විමර්ශනයේදී සමූල ඝාතන මිනිස් අවි සඳහා මුදල් සැපීමට සම්බාධක පැනවීම හැටුණු කරුණු හතරක් සම්බන්ධයෙන් ලංකාව නිසි ලෙස ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් අය කියලා විමර්ශනයක් කළා. ඒ විමර්ශනයෙන් පස්සේ 2017 අවුරුද්දේදී ආජන්ටිනාවලදී රැස් වෙලා ලංකාවට බ්ලැක්ලිස්ට් කළා. බ්ලැක්ලිස්ට් එකට එතන කියන්නේ ග්‍රේ ලිස්ට් කියලා. අලුලේඛනයට අපි ඇතුල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ රජය මේ රටට ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා මුදල් ලේම වැළක්වන්න අවශ්‍ය විධිවිධාන යොදන්න ආණ්ඩුව අපොසත් වෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ. ඒ නිසා අපිට ජාත්‍යන්තරව දඬුවමක් ලැබිලා තියෙනවා. ජාත්‍යන්තරව ලැබිලා තියෙන දඬුවම තමයි ලංකාව ග්‍රේ ලිස්ට් එකට ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒකෙන් මිදීම සඳහා ගරු කථානායකතුමනි අපි අනුගමනය කළ යුතු වැඩසටහනක් නියම කරලා තියෙනවා. ඒ වැඩසටහන අනුව මේ පාර්ලිමේන්තුව 52ක් සම්මත කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා 3ක් යවලා තියෙනවා. තාම අපිට අලුලේඛනෙන් පිටතට එන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා රටක් වශයෙන් ජාතියක් වශයෙන් රජය නිසි වගකීමකින් තොරව ක්‍රියාත්මක වීම නිසා අන්තර්ජාතික වශයෙන් ත්‍රස්තවාදයේ රට ඇතුලේ පෝෂණය වෙන්න අවශ්‍ය මුදල් සම්පත් ලබා දෙන්න ඉඩකඩ සැලසුණා කියන එක පිළිබඳ අපි අකමැත්තෙන් වුණත් පිළිගත යුතු වෙනවා. මෙවැනි දේ පිළිබඳ තමයි අපි ජාතියක් වශයෙන් මේ පාර්ලිමේන්තුව තුළ සංවාද කළ යුත්තේ. ඊළඟට මේ 2018 දී අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් අපිට බැලි වුණා අපේ උගත් නීතිඥයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමල්ල ඇහුව කථානායකතුමනි අපේ උගත් නීතිඥවරුන්ගෙන් ඇයි විපක්ෂය රට ඇතුළට මුදල් එනවට විරුද්ධ වෙන්නේ කියලා. අපි කිව්වා නැහැ රට ඇතුළට ඕනේ තරම් විදේශ විනිමය එනවා නම් අපි කැමැති. නමුත් මේ තුලින් ඇති වෙන්න පුළුවන් අන්තරාය පිළිබඳ සලකලා පාලනය කරන්න කියලා. මමත් වාසුදේව නානායක්කාර මැතිතුමත් මේ අධීක්ෂණ කාරක සභාවේ තිලක් මාරපණ අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් රැස් වුණ අවස්ථාවේදී මේ පිළිබඳ දිගින් දිගටම තර්ක කළා. විනිමය පාලන පනත අහෝසි කරන විනිමය පාලන දෙපාර්තමේන්තුවත් අහෝසි කරන්න යනකොට අපි අඩුතරමේ දෙපාර්තමේන්තුව තියාගත්තා. විදේශ විනිමය දෙපාර්තමේන්තුව කියලා. එයින් විශාල බලයක් ලිහිල්කරණය සඳහා මුදල් ඇමතිතුමාට ලැබුණා. අද වෙනකොට බලයලත් වෙළෙන්දෝ 28 දෙනෙක් ඉන්නවා විදේශ විනිමය ගණදෙනු කරන්න. ෆොරින් එක්ස්චේන්ජ් මේ ඩීලර්ස්ලා බලයලත් අය 28 දෙනෙක්. ඊළඟට අලුතෙන් ඇති කළා මුදල් ඇමතිතුමාට පුළුවන් ඕන කෙනෙකුට විදේශ විනිමය ගණදෙනු කිරීම සඳහා බලය දෙන්න. එහෙම බලය දීලා තියෙනවා 83 දෙනෙකුට. දැන් එතකොට විනිමය ගණදෙනු කරන බලයලත් නියෝජිතයෝ 28යි, පරිසීමිත වෙළඳුන් 83යි, 111 විදේශ විනිමය ගණදෙනු වෙනවා නිල වශයෙන්. නිල නොවන ආකාරයට කතානායකතුමනි පිටකොටුවේ මේ ප්‍රධාන ජනාධිපති මන්දිරයේ ඉස්සරහා ශ්‍රී ලංකා මහ බැංකුවට මෙහා පැත්තෙන් ඔල්ලෝසු කණුවට එහා පැත්තෙන් වැල්ලවත්ත කියන ස්ථානවල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත විදේශ විනිමය ප්‍රමාණයක් උන්දිහා වෙන ක්‍රමයට ජාත්‍යන්තරව යනවා. ඕනේ ව්‍යාපාරිකයෙකුට ඩොලර් පවුන්ඩ් ඩොයිස් මාක් ප්‍රංශ ප්‍රැංක් ජපන් යෙන් ඕනේ දෙයක් ඕනේ රටකින් කිසිම තැනක සටහන් නොවී ගෙනියන්න මේ ඉතා විශාල ඉඩක් හැදිලා දීලා තියෙනවා. මේ පිළිබඳ ජාතික වශයෙන් අවධානයක් යොමු නොකළොත් ත්‍රස්තවාදීන්ට ආයුධ ගන්න, ත්‍රස්තවාදීන්ට දේශන පවස්තන්න, ත්‍රස්තවාදීන්ට වෙනත් විවිධ ක්‍රියාවන් කරන්න මුදල් ගලා එනවා. ඒ නිසා තමයි LTT සංවිධානයේ ඉතාම දරුණුව තියෙන අවධිය තුලදී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් මේ මූල්‍ය බුද්ධි ඒකකයේ ශක්තිමත් කරලා ඉතාම විශාල ලෙස මේ පිළිබඳ පාලනයක් ඇති කළා. අද රට මූණ දීලා තියෙන ගෝලීය ත්‍රස්තවාදය කියලා අපි කියනවා නම් මේ විදේශ විනිමය සඳහා දැන් පනත ලිහිල් කරලා ඉවරයි. තමුන්නාන්සේලා ඒ පනත වෙනුවට 2017 නව පනතක් සම්මත කරගත්ත අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් අද වන විට ඇත්ත ප්‍රශ්නේ අපිට පේන්නේ නැත්තේ ගරු මේ කතානායකතුමනි අපි බොරුවක් කියනවා. අපිට මේ වෙලා තියෙන්නේ ණය කන්දක් තියෙනවා. එදිනෙදා විදේශ ණය වාරික ගෙවා ගන්න මුදල් නැහැ. ඒක හන්ද තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. මේක සම්පූර්ණ සාවද්‍ය කරුණා. මම වගකීමකින් යුතුව ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති වෙනවා. අපේ රටින් සල්ලි පිටට යන ප්‍රධාන කරුණු දෙකයි තියෙන්නේ. එකක් විදේශ ණය වාරික හා පොලී ගෙවන්න ඕනේ. ඩෙට් සර්විසස්. දෙවැනි එක ඛනිජ තෙල් බිල ගෙවන්න ඕනේ. මේ වියදම් දෙක තමයි රටින් පිටට විදේශ විනිමය යන ප්‍රධාන මූල දෙක. අපේ ආණ්ඩු කාලේ 2011 මේ දෙක සඳහා බිලියන 6.8ක් ගියා. ඇමරිකානු ඩොලර් බිලියන. 2010 ගියා 7.7ක්. 2013 ගියා 8.3ක්. 2014 ගියා 8.2ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 8.23ක් යනවා මහින්ද රාජපක්ෂ යුගයේදී ගත්ත ණයවලට විදේශ වාරික හා පොලී ගෙවන්නටත් ඛනිජ තෙල් ලංකාවට ආනයනය කරන්නත්. මේ දෙක තමයි ප්‍රධාන වියදම් වර්ග දෙක රටේ. තමුන්නාන්සේලාගේ රජයේ බලයට පත් වුණාට පස්සේ ණය වාරික පොලී වැඩි වුණාට ඊට වඩා වැඩි වේගයකින් ඛනිජ තෙල් මිල අඩු වුණා. අසාමාන්‍ය ලෙස. ඒ නිසා 2015 මේ වියදම් වර්ග දෙක සඳහා ගියේ බිලියන 7.4යි අඩු වුණා. 2016 වර්ෂයේදී ගියේ 6.9යි තවත් අඩු වුණා. 2018 වර්ෂයේදී ගියේ 7.9යි. තාමත් මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ගෙවන්නේ පිටට. මේක තමයි ඇත්ත. ඊළඟට මෙන්න මේ 2018 අවුරුද්දේදී තෙල් මිල වැඩි වෙච්ච නිසා ඒ වැඩි වුණා 10.18 දක්වා. ඉතින් 8.3-4ක් ගෙවමින් තමයි තිබුණේ ඒ ආණ්ඩු කාලේ. ඒ පැහැදිලිව අඩු වුණා. අඩු වෙලා තියෙද්දි තමුන්නාසෙලට මේ සාර්ව මූල්‍ය දැන් මම මේ අවුරුදු 4ම ගත්තොත් කතානායකතුමනි මම ඉලක්කමක් කියනවා ඕන කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්. 2011, 12, 13, 14 කියන වර්ෂවල මේ අවුරුදු 4ෙම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගභාගයේදී මේ ප්‍රධාන වියදම් දෙක සඳහා ගියේ ඇමරිකානු ඩොලර් මිලියන 30,892යි. මේ අවුරුදු ලංකාවට තෙල් ගේන්නටයි පිටරටින් ගත්ත ණයවල වාරික පොලිය ගෙවන්නයි ගියේ අවුරුදු 4ට 30,892යි. මේ රජයේ අවුරුදු 4ට 32,396යි. එතකොට වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1504යි. වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. ඒ වැඩිපුර ගිය 1504 හම්බන්තොට වරාය වික්කහම 1.4ක් ලැබලා. මුකුත් ප්‍රශ්නයක් තිබිලා නැහැ. මේ ඇත්ත ඉලක්කම් එක්ක බැලුවොත් ඇත්ත ඉලක්කම් කවදාක්වත් මේ පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ නැහැ. විග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මුලැමැදාග අඳුරගන්න බෑ. ඒ නිසා අද වෙලා තියෙන අර්බුදේ ඒ නිසා නෙමෙයි මේ නියෝගයේ තියෙන ස්වෛරීත්ව බැඳුම් කර. ස්වෛරීත්ව බැඳුම් කර කියන්නේ අපිට වෙන ක්‍රමයකින් විදේශ ණය ගන්න බැරි වෙච්චාම ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ගිනි පොලියට ණය ගන්නවා. ගිනි පොලියට ණය ගන්න උනා යුද්ධය ඉවර කරන්න 2007 දී තමයි පළවෙනියෙන් ස්වෛරීත්ව බැඳුම් කර මහින්ද රාජපක්ෂ යුගයේ හඳුන්වලා දුන්නේ. 2007 ගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඊට පස්සේ 2009 දී ගත්ත 500ක්. 2010 දී ගත්ත 1000ක්. 2011 දී ගත්ත 1000ක්. 2012 දී ගත්ත 1000ක්. 2014 දී ගත්ත 1500ක්. අවුරුදු 8ක් තුලදී මහින්ද රාජපක්ෂ රජය ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා ලබා ගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 5.5.
ගරු ආචාර්යතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
හොඳයි. බිලියන 5500ක් ලබා ගත්තා. බිලියන 5500යි මිලියන. බිලියන වලින් 5.5යි මුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ තුලම ජාත්‍යන්තර වෙළඳපොලේ ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා ලබා ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5යි. තමුන්නාසේලා බලයට ආවට පස්සේ මොකද වුනේ? මේ සඳහා අසීමිත ලෙස බැන අඬ ගහලා මේ යුද්ධේ තියෙන කාලේ ලෝක ඛනිජ තෙල් අර්බුදයේ තියෙන කාලේ ලෝක ආහාර අර්බුදයේ තියෙන කාලේ ලෝක මූල්‍ය අර්බුදයේ තියෙන කාලේ මේ සියලු අර්බුදයන් යටතේ අපි ගත්තේ 5.5 ස්වෛරීත්ව බැඳුම් කරවලින් 2015 දී 2150යි මිලියන US ඩොලර් 2016 දී 1500යි 2017 දී 1500යි 2018 දී 2500යි 2019 මේ අවුරුද්දේ මාර්තු මාසේ 2400යි. දැනට aran තියෙනවා බිලියන 10,050. එතකොට අවුරුදු 8කට මහින්ද රාජපක්ෂ යුගයේදී ස්වෛරීත්ව බැඳුම් කරවලින් බිලියන 5.5යි. මේ අවුරුදු 5ක් යනකොට මේ රජය 10යි. බිලියන. ඉතින් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක තමුන්නාසෙලට තේරෙන්නෙත් නැහැ. රටට තේරෙන්නෙත් නැහැ. අපේ මාධ්‍ය හිතවතුන්ට මේ තියෙන අර්බුදයේ ස්වභාවය තේරුම් ගන්නත් අමාරුයි. එහි ප්‍රතිඵලය ලෙස වෙලා තියෙන්නේ දිගින් දිගටම රුපියල කඩාන වැටිලා රටේ ආර්ථික ස්ථායීභාවය ආරක්ෂා කරන්න බැරි වෙලා රුපියල වැටීම කරන කොටගෙන ලංකා ඉතිහාසයේ අලුත් වාර්තාවක් පිටලා තියෙනවා. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියල කඩා වැටුණ ආණ්ඩු කාලයේ ලෙස තමුන්නාසලගේ ආණ්ඩු කාලයේ ඉතිහාසයට එකතු වෙලා රුපියල කඩා වැටීම නිසා පවණක් ගරු කතානායකතුමනි රටේ රාජ්‍ය ණය වැඩි වෙලා තියෙනවා. 2015 දී රුපියල කඩා වැටීම නිසා රාජ්‍ය ණය රුපියල් බිලියන 285.1යි 2016 බිලියන 186.6යි 2017 බිලියන 275.2යි 2018 මිලියන 1000 බිලියන 163.2යි රුපියල් බිලියන 1760කින් ජාතියේ ණයබර වැඩි වෙලා තියෙනවා. රුපියල බාල්දු වීම නිසා පමණක් කතානායක තුමනි අවසන් කරනවා. බිලියන 1760කින් ණයබර වැඩි වෙලා තියෙනවා. දැන් හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ එයා ලංකා සමාගම මීන් ලංකා සමාගම අගුරෙකුඩ ආරක්ෂක සංකීර්ණය නෙළුම්කුළුණ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හම්බන්තොට තාක්ෂණික උද්‍යානය මේ ඔක්කොමට ගිහිල්ලා තියෙන්නේ බිලියන 300යි රුපියල බාල්දු වීම නිසා විතරක් බිලියන 1760යි. ඒ නිසා මේ ඇති වෙලා තියෙන විනාශයේ පටාචාර ආර්ථිකය ඇති වෙලා මේ පාස්කු බෝම්බයට කලින් මේ රට සම්පූර්ණයෙන් අගාධයට මේ පාලනය හා මේ කළමනාකරණයටද ගෙනින් ඉවරයි. ඒ නිසා තමයි අපි ඔබතුමාටත් ඉල්ලා සිටියේ මේ පිළිබඳ 2019 අයවැය පිළිබඳ හා මේ කඩාවැටීම් පිළිබඳ වාර්තාවක් ඇඳවලා ආර්ථික සහන පැකේජයක් දීලා මේ රටේ ජනතාව
ගරු නවෙන් දිසානායක මහත්මයා විනාඩි 9ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, මම විවාදයටම මම සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඊයේ දිනේ මගේ නම සඳහන් වුණා several නොඑක අවස්ථාවල. මේ නිසා ඒ සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. පසුගියදා කැබිනට් අමාත්‍යවරු කවන රිෂාඩ් බදුද්දීන් මහතා පිළිබඳ මා කරන ලද සමහර ප්‍රකාශ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට හේතු වී ඇත. කතානායකතුමනි, මම නිදහසේ සත්‍ය පියම හඹා පියාසර කරන පාක්ෂිකයෙක් වෙමි. I am a free bird seeking after truth. මම දේශපාලනයෙන් ලබාගත් යම්කිසි කෘතහස්ත භාවයක් ඇත්නම් ඒ කෘතහස්ත භාවයේ පදනම සත්‍යයි. එම සත්‍ය ප්‍රිස්මය තුලින් මට පේන දේ මම බය නැතුව කියනවා. නමුත් මම එක දෙයක් කිව යුතුයි. අද අපේ රටේ ඇති වී තිබෙන ආන්දෝලනාත්මක අවිනිශ්චිතභාවයට එක්සාධකයක් නම් 10,22,000කට අධික ශ්‍රී ලාංකීය ජනතාව ඉතාමත් නීච ලෙස වර්ගීකරණය කිරීමයි. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික ජාතීන් ලෙස බලන්නේ එක්කෝ සිංහල, එක්කෝ ද්‍රවිඩ, නැත්නම් මුස්ලිම් ජාතිකයන්, එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි, නැත්නම් කතෝලිකයන් ලෙසයි. කතානායකතුමනි, සිංහලයෙකු වීම අපරාධයක් නොවේ, ද්‍රවිඩයෙක් වීම අපරාධයක් නොවේ, මුස්ලිම් ජාතිකයෙක් වීම අපරාධයක් නොවේ, නමුත් ත්‍රස්තයෙක් වීම අපරාධයක්. It is not a crime to be a Buddhist. It is not a crime to be a Tamil. It is not a crime to be a Muslim, Catholic or Christian. But it is a crime to be a terrorist. පසුගියදා ඉරිදා ඇති වූ මේ ම්ලේච්ඡ මිනිස් ඝාතනය ISIS නොහොත් Islamic State for Iraq and Syria නැමැති ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය විසින් හසුරුවන ලබන ප්‍රහාරයක් බවට අපි දන්නෙමු. ISIS කියන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. ඔවුන් ඒ ත්‍රස්තවාදී ව්‍යාපාරය දියත් කරන්නේ ඉස්ලාම් ආගම තුල මුවාවීගෙනය. ප්‍රභාකරන් ඔහුගේ ත්‍රස්තවාදය දියත් කෙරුවේ දෙමළ ජාතිවාදයේ හැංගිලාය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අපි සම්පූර්ණයෙන්ම විනාශ කර පරාජය කළෙමු. විශේෂයෙන්ම ප්‍රභාකරන් කියන ඒ ම්ලේච්ඡ ත්‍රස්තයා මගේ දිවංගත පියා ගාමිණී දිසානායක මහත්මාවත් ඝාතනය කරා ජනාධිපති වර්ණයේදී. ඉතින් පුතෙක් වශයෙන් මම දන්නවා ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් වෙන හානිය, ඒ ත්‍රස්තවාදයෙන් ඇති වෙන සංවිධි තත්ත්වය පුතෙක් වශයෙන් මම දන්නවා. ඉතින් කාටවත් මේ රටේ මට ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ. මේ රටේ ත්‍රස්ත ක්‍රියාවකින් ඒ ඇති වුණ හානිය හා විනාශය මා දන්නේ නෑ කියලා. අපි එදා පරාජය කළේ ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් මිස ද්‍රවිඩ ජනතාව නොවේ. ද්‍රවිඩ ජාතිවාදයේ මුවාවෙන් ත්‍රස්තවාදයට පෙළඹුණේ නම් අපේම අපරාධය මුළු පුටුව දැමුවෙමි. අපේ රටේ අප අතරම වෙසෙන කිසියම් මුස්ලිම් ජාතිකයෙක් විසින් මුස්ලිම් ආගමට මුවාවි ත්‍රස්තවාදය දියත් කරේ නම් අපි ඔවුන්ට මුළුණු පුටා දැමිය යුතුය. එය සර්ව සාධාරණ විශ්වාසයකි. මා නැවතත් කියන්නේ අපරාධය වන්නේ යම්කිසි ජාතියක හෝ ආගමික උප්පත්තිය ලැබීමෙන් නොව ඒ ජාතිය හා ආගම මුවාවෙන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීමයි. කැබිනට් අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මේ මැති සභය තුළට පැමිණ තිබේ. මේ අවස්ථාවේදී රිෂාඩ් බදුද්දීන් මහතා සුද්ධ කිරීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත. නමුත් ඔහුට විරුද්ධව ඇති සියලුම චෝදනා විමර්ශනය කොට එම විමර්ශනයේ ප්‍රතිපලයක් හැටියට රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා වරදකරුවෙකු වේ නම් සත්‍ය හඹා යන කුරුල්ලෙක්සේ මම ඔහුට දිය යුතු දඬුවම දිය යුතු යැයි පවසමි. විශේෂයෙන්ම රිෂාඩ් බදුද්දීන් මැතිතුමාට එල්ල වෙලා තිබෙන චෝදනාවල යම්කිසි සත්‍යයක් තියෙනවා නම්, යම්කිසි සාක්ෂියක් තියෙනවා නම් ඒට විරුද්ධව ඉස්සෙල්ලාම අත උස්සන්නේ මම කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ මා කියන්න කැමති පුද්ගලයෙක්ට විරුද්ධව ඒකපාක්ෂික ලෙස විනිශ්චකරුවෙක්, ජූරි සභාවක් හා වදකයා, ජජ්, ජූරි and එක්සිකියුෂනර් වීමට ප්‍රයත්නයක් දරනවා නම් මා තරයේ එම ප්‍රතිපත්තියට විරුද්ධයි. ශිෂ්ට සම්පන්න සමාජයක් ඒ පිළිගන්නේ නෑ. විශේෂයෙන්ම නීතිඥවරෙක් වශයෙන් හා නීති විශාරදීන්ගේ පරම්පරාවකින් එන පුද්ගලයෙක් වශයෙන් අපි විශේෂයෙන්ම යම් කිසි සාක්ෂි හොයාගෙන තමයි ඒ නිගමනවලට එන්න අවශ්‍ය. ඒකයි අපේ මූලික නීතිය, ඒකයි අපේ ව්‍යවස්ථාව. මාගේ ප්‍රවෘත්ති ෆුටේජ් එකේ එහි එක් සුළු අංගයක් පමණි. විශේෂයෙන්ම මේ මුළු සමාජයම එක් පුද්ගලයෙක්ට වරද්ද පටවා ඔහුව වැරදිකරුවා කිරීමට කරන උත්සාහය මම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි. එය ශිෂ්ට සම්පන්න සමාජයක කිසිසේත්ම පිළිගන්න බැරි ක්‍රියාවකි. පැහැදිලිව බදුද්දීන් මහතාට වක්‍රව හෝ සක්‍රියව ත්‍රස්ත කල්ලිවලට අංශු මාත්‍රයක්වත් උදව් උපකාර ඇත්නම් ඔහුට විරුද්ධව ප්‍රථමයෙන්ම අත උස්සන්නේ මා බව මම නැවතත් පැහැදිලිව ප්‍රකාශ කරමි. එම නිසා අපිට කරුණු ඉදිරිපත් කරන්න. අපි දැන් 18-19 මේ ගැන සාකච්ඡාවක් කරනවා, විවාදයක් කරනවා. මම හිතන්නේ ඒ වෙනකොට තමුන්නාන්සලාට තියෙන චෝදනා සාක්ෂි ඇතුව අපිට ඉදිරිපත් කරොත් අපි යම්කිසි ස්ථාර වලට එන්න කැමතියි කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි, මෙම නිවුස් අයිටම් එකේ අන්තිමට මා සිනා වෙනවා පෙන්නුම් කරයි. මා අන්තිමට කියන්නේ ඇත්තෙන්ම ජාතිවාදී දෙයක් එහෙම කරන එක කියා. එය කියන අතරේම මා හා මාධ්‍යවේදී අතර යම්කිසි ඉරියව් වලින් පණිවිඩ හුවමාරක් සිද්ධ වුණා. මම මේක පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි දෙන්න අතර ඉරියව් වලින් යම්කිසි පණිවිඩ හුවමාරක් සිද්ධ වුණා. ඔහු කර යම්කිසි ඉරියව් වලට සිනාසුනා මිස හාස්තු ඉරිදා ත්‍රස්ත ප්‍රහාණය ජීවිතක්ෂයට පත් වූ අයගේ අපේ ලාංකිකයන්ගේ සෙසු ලාංකිකයන්ගේ ලාංකිකයන්ට කිසිසේත්ම ගෞරව වන විදිහට හෝ සමාජසල් වන විදිහට මා ක්‍රියා කර නැති බව පැහැදිලිව කිව යුතුයි. මෙම දර්ශන ඉතාමත් සූක්ෂම විදිහට මාගේ කතාවේ අර්ථය විකෘති කරමි පිණිස සංස්කරණය කර ඇති බව එය ප්‍රතිරූපණය කිරීමේදී ඕනෑම කෙනෙකුට දැකිය හැක. මෙය මිලි තප්පර ගණනක සංස්කරණය කිරීම සංස්කරණ ප්‍රයෝගයක් වුවත් තප්පර ගණනක විකෘතියෙන් සමස්ත ජනතාවම මා ගැන කලකිරීමක් ඇති කරවීම ඇති හැකියාව පිළිබඳ ඔවුන් අනිවාර්යයෙන්ම දන්නවා. එම රූපරාමුවෙන් යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි කනගාටුවක් හෝ සිත්තවිල්ලක් ඇති වුවා නම් මම ඒ ගැන මම සමාව ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ගරු කථානායකතුමනි, අපගේ අසහාය ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග් කියූ ගියකින් සිනාවෙන් හෝ හිනාවෙන් සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා කියාය. මගේ පියා දිවංගත ගාමින දිසානායක මැතිතුමා ඉතාමත් ප්‍රියමනාප ලස්සන මූණක් තිබ්බ පිරිසිදු හදවතක් තිබ්බ නායකෙක්. නමුත් මම මගේ නුවරඑළිය ජනතාව කියන්නේ මං වැඩිය හිනාවෙන්නේ නෑ කියලා. ඉතින් විශේෂයෙන්ම අද දින මාගේ හිනාවෙන් මාගේ චරිතය මනින එක දෛවෝපගත සිද්ධියක් බවට පත්වලා තිබෙන ගැන මා කනගාටු වෙනවා. බොහොම ස්තුතියි.
යෝගේශ්වර මැතිතුමා, ගරු සොරින් හඳුන්නෙච්ච මැතිතුමා ඉන්නවද? ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු වාසුදේව නානක්කාර මැතිතුමා, බුදුමල් තියෙනවා.
විනාඩි 10 යනේ. විනාඩි 10ද ගරු කතානේ?
ඔව්, 10යි.
ගරු කතානායකතුමනි, පළමුවෙන්ම අද මේ විවාදයේදී මේ විදේශ විනිමය ගැන කරන විවාදය වුණත් මංගල සමරවීර මුදල් ඇමතිතුමා ඔහු විසින් කරන ලද ප්‍රකාශ වලට යමක් කිව යුතුව තිබෙනවා. පළමුවෙන්ම ඔහු කියා තිබෙනවා මේ දර්ශක ඉතා හොඳ තත්ත්වයක තියෙනවායි මේ ආණ්ඩුව කාලේ කියලා. මේ කතා කරන්නේ එතුමා දර්ශක ගැනද වෙන දෙයක් ගැනද කියලා මම කල්පනා කරේ. මේ ලංකාව ගැන තියෙන දූෂණ දර්ශකය මේ ආණ්ඩු කාලේ පහළ වැටිලා නැත්නම් ඉහළ ගිහිල්ලා දූෂණේ වැඩි. ඊළඟට මානව සංවර්ධන දර්ශකය පහළ වැටිලා. ඊළඟට රාජ්‍ය සංවර්ධන වේගය දෙදස් දාසයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් අඩු වෙලා අවසානයේදී අන්තිමට 3.2කට අඩු වෙලා මේ දර්ශක ගැනද මේ මංගල සමරවිර කියන්නේ මම මුදල් ඇමතිකමට නෙමෙයි අත්‍යවම මමගේ මුදල් ඇමතිකම පිටුපසේ ඉන්න නිලධාරීන්ට මම කියන්න ඕනම තුමාට මීට වඩා හොඳ දර්ශක තොරතුරු දෙන්න කියලා එහෙම නැත්නම් ඔහු වීරුකාරයෙක් බවට පත් වෙන ඊළඟට මේ නීතිගරුක ලෙස ශීලාචාර ලෙස ක්‍රියා කරන ආණ්ඩුවක් බව ලෝකෙම පිළිගත්තයි කියලා කියනවා 2015 ඇමරිකා එක්සත් ජනපදයේට වාල්කමට ගිහිල්ලා අත්සන් කරපු මේ මුදල් ඇමතිවරයා ඒ කරන කොටගෙන ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණා වූ නමුනාමය මේ රටට ලැබුණු විශිෂ්ට ගෞරවයක් හැටියට හුවා දැක්වීම ඔහු කරන්නේ සම්පූර්ණයෙන්ම මේ රටම නොමග යවීම ඇත්තටම ඒ ජිනීවා වල අත්සන් කර තිබුණු ගිවිසුම මේ රටට ස්වෛරීභාවයට අපේ නිදහස්ට තර්ජනයක් නමුත් ඒකම තමයි එතුමා ගෞරවයක් හැටියට සැලකන්නේ ශීලාචාර ලෝකයේ පිළිගැනීමක් හැටියට සැලකන්නේ ඊළඟට දින 52කට ලඝු කරා මේ සියලුම දේවල් කරුණාකරලා එතුමා මුදල් ඇමතුමා හැටියට කියන්න ඕන මේ 2017 ඉඳලා 2018ට ඊගාවට 2018 වර්ෂය තුල ඒ ඇති වූ වර්ධන වේගයේ අඩුවීම මේ දින 51ට ගණන් හඳලා එතුමා පෙන්වන්නේ කියලා එතුමාට අපි අභියෝග කරනවා එතුමා නෙමෙයි නම් ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතුමා නම් උත්තර දෙන්නේ කරුණාකරලා මේ දින 51ට ගණන් හදලා පෙන්වන්න මේ වර්ධන වේගයේ ඇති වුණු පාළ වැටීම එසේ පෙන්වන්නට බැරි වුණොත් ඔබගේ ප්‍රලාපවලට මේ රටේ කවුරුවත් රැවටෙන්නේ නැති බව මම කියන්න ඕන දැන් ඒ දින 51 ඇතිවෙච්ච මේ රටේ දේශපාලන විපර්යාසය එක්තරා විදියකට කුමන්ත්‍රණකාරීව බටීර තානාපති කාර්යාලයත් එක්ක එකතු වෙලා එය මේ රටේ අපට අහිමි කරන්න ජනතාවට අහිමි කරන්න ක්‍රියා කරපු පිරිස අද කුමන්ත්‍රණයක් ගැන අද නගන චෝදනා සම්පූර්ණයෙන්ම හිස් කතාවක් බව අපි කිව යුතුව තිබෙනවා මේ පාස්කුයිරිදා බෝම්බයත් දැන් එක්තරා විදියකට ආණ්ඩුව තමන්ගේ ප්‍රයෝජනයට ගනිමින් තිබෙනවා මේ මුදල් ඇමතිවරයා කියනවා පාස්කුයිරිදා බෝම්බේනුත් අපි අමාරු වැටුණා ගංවතුරනේත් අපි අමාරු වැටුණා නියඟේනුත් අපි අමාරු වැටුණා දින මනසකෙනුත් අමාරු වැටුණා දැන් මේවා ඔක්කොම එකතු කරලා බලලා කරුණා කළා අපට කියන්න මේ ආණ්ඩුවේ මොන ප්‍රතිපත්තියද මේ රටේ වර්ධන වේගයට උදව් වුණේ කියලා අන්නේ අපිට පැහැදිලිව කියනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ දින 52යි පාස්කු බෝම්බේයි නියංගේයි ගම්මතුරයි ගැන ඔය කියන කතාව ඊළඟට මම කැමති කියන්න මේ ආණ්ඩුව 1977 ආරම්භ කරපු ඒ ඊනියා නිදහස් ආනියන ප්‍රතිපත්තිය ඊනියා නිදහස් මුදල් වටිනාකම තීරණය කිරීමේ ප්‍රතිපත්තිය ඊළඟට ඊනියා නිදහස් මේ රටේ මිනිසුන්ට විදේශ විනිමය මේ රටෙන් බෑර ගෙන යාමට තිබෙන අයිතිය මේවා තමයි නිදහසේ නාමයෙන් එදා නිදහස් ආර්ථිකයක් හැටියට නියම කළේ ඒ මුදල් මූල්‍ය අර මුදලේ කොන්දේසි 90යි දැන් බලන්න අපි මොන වගේ උගුලකද අහුවෙලා තියෙන කියලා එක පැත්තකින් රුපියලේ වටිනාකම දිගටම වැටිගෙන යනවා 77 ඉඳලා අනිත් පැත්තෙන් ඒ ප්‍රමාණයට අපේ ණය බර වැඩි වෙනවා අනිත් පැත්තෙන් අපි නිදහස් ආනියන ප්‍රතිපත්තියක් උඩ ඕනම දෙයක් මේ රටට ගෙන්නීමේ අයිතිය දීලා තියෙනවා ඒ නිසා මේ රටින් බැහැරව යන විශාල විදේශ විනිමය ප්‍රමාණය නිසා රුපියලේ වටිනාකම තවත් වැටෙනවා රුපියලේ වටිනාකම තවත් වැටෙන ප්‍රමාණයට අපේ ණය බර තවත් වැඩි වෙනවා මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම කඩාවැටෙනවා මෙන්න මෙබඳු උගුලක අභිවහසු කර තිබෙනවා මේ ඉනි අනිදහස් ප්‍රතිපත්තිය තුළ. ඒ නිසා අද අවශ්‍යව තිබෙන්නේ මේ ආණ්ඩුවට ආපසු හැරී බලන්නයි. මේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ රටට අවසාන වශයෙන් ලැබුණු ප්‍රතිඵලය ප්‍රතිඵලයක් පෙන්වන්න බැරි නම් ප්‍රතිපත්තියේ තියෙන ලොකුකම කුමක්ද කියා මම අහන්න කැමති. ප්‍රතිපත්ති හොඳයි, දර්ශක හොඳයි, නමුත් මේ රටේ ජීවන මට්ටම පහළට එනවා. මේ රටේ ජීවන වියදම ඉහළට යනවා. ඒ ඉහළ යන ජීවන වියදමට ප්‍රමාණවත් ආදායම් මේ රටේ ජනතාවට අහිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේ ආණ්ඩුව අනුගමනය කරපු ප්‍රතිපත්තිවල මාංගු වටිනාකම කුමක්ද කියා මා අසන්න කැමතියි. මිලකට මම කැමති
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් මේ අස්තේ ගල් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසන පැමිණේ.
සභාපතිතුමනි, ඊළඟට මේ විදේශ සංචිතය යහපත් තත්වයක තියෙනවායි කියලා මුදල් ඇමතිතුමා කිව්වා. මේ විදේශ සංචිතය තියෙන්නේ ණය උඩ. ණය උඩ, ඒ ණය උඩ තියෙන විදේශ සංචිතය අද යහපත් කියලා කියන්න තරමට මුදල් ඇමතිතුමාට ලැජ්ජාවක් නැති බව මම කිව යුතුව තිබෙනවා. ඊළඟට මේ විදේශ මොන මූලාශ්‍රවලින් විදේශ මුදල් මොන මූලාශ්‍රවලින් එනවද, ඒවා මොන තැන්වලට යනවද, ඒවා කුමක් සඳහා පාවිච්චි වෙනවද, මේවා බලන්න තමයි මේ රටේ විදේශ විනිමය ලැබීම විදේශ විනිමය පිටවීම ගැන පාලනයක් තිබුණේ, නියාමනයක් තිබුණේ. ඒ නියාමනය ඒ පාලනය ඉවත් කළා. තමුන්නාසේලා කළේ මේ රටේ පාස්කු බෝම්බ පිපිරීමට උදව් කිරීම. ඒක දැනගෙන උදව් නොකළා වෙන්න පුළුවන්. නමුත් මේ විදේශ මුදල් මේ පාස්කු බෝම්බ පිපිරීමට සම්බන්ධයි කියලා මේ වෙනකොට පෙනී යමින් තිබෙනවා. එහෙමනම් තමුන්නාසේලා නැවත හිතන්න ඕනේ මේ රෙගුලාසි ආපහු පණවන්න. තමුන්නාසේලා නැවත හිතන්න ඕනේ මේ විදේශ විනිමය ලංකාවට එන මූලාශ්‍ර ගැන බලන්න, ඒවා යන තැන් හොයන්න. ඒ ගැන නැවත තමුන්නාසේලාගේ ඔය ඊනි අනිදහස් ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ කියලා මා කියන්න කැමති. ඊළඟට
කරෝ මන්දතුමා විනාඩි දෙකක් තියෙනවා.
මම මේ ආණ්ඩුව බලයට ආපු කාලෙම පෙන්නුවා ස්විට්සර්ලන්තයේ බැංකුවක HSBC බැංකුව නැත්තම් වෙනත් බැංකුවක් පත්තරේ පළ වෙලා තියුණා මෙන්න මේ අයට මේ බැංකුවේ මෙන්න මේ මුදල් ප්‍රමාණයන් තියෙනවායි කියලා. මම ඒවකට හිටිය මුදල් ඇමතිතුමාට මේක ඉදිරිපත් කළා. කිව්වා මේ උදවියගේ මුදල් මේ බැංකුවේ පිටරට තිබෙන්නේ නීත්‍යානුකූලව මේ රටෙන් බැහැර කරගෙන ගිහිල්ලාද, එහෙම නැත්නම් නීති විරෝධීව බැහැර කරගෙන ගිහිල්ලාද? මේ මුදල් වලට අයිතිකාරයෝ මේ මුදල් ප්‍රමාණයන් අනුව ආදායම් බදු ගෙවලා තියෙනවද? මේවා හොයලා බලලා මේ මුදල් නිසියාකාරව ගෙනිච්ච මුදල් නෙවෙයි නම් මේවා කළු සල්ලි හැටියට මේ රටෙන් පිටට ගෙනිච්ච අයතයිපයිම් නම් මේ මුදල් රාජසන්ත කළා ආපහු රට ගැනීමට ක්‍රියා කරන්න කියලා ඉල්ලුවා. මම නැවත ඇහුවා. මම තුන්වෙනි අවුරුද්දේ නැවත ඇහුවා. ඒ වෙනකොට මුදල් ඇමතිවරයා හැටියට හිටපු කෙනා කියනවා මේකට නීතියක් නැහැ කියලා. අපේ රටේ පුරවැසියෝ මේ රටෙන් කොයි විදියටද මේ මුදල් වෙනත් රටකට යැව්වේ? ඒ මුදල් කළු සල්ලිද අයතයිපයිම්ද? එහෙම නැත්නම් මේවා ගැන නිසි ආදායම් බදු ගෙව්වද? මේවා හොයා බලන්න අපට නීතියක් නැහැ කියලා කියන තරමට මේ ආණ්ඩුව ඇත්තටම නිර්ලජ්ජිත වෙලා තියෙන. එපමණක් නෙමෙයි මේ ආණ්ඩුව ඇත්ත කතාව තමයි ඉහළ පන්තියට
පොහොසත්
වියදම් කරන්නට නිදහසේ මුදල් පිටරට ගෙනියන්න දීලා තියෙනවා. ඇත්ත තමයි ප්‍රධාන වියදම් රජේ. නමුත් රජේ වියදම් මැරුණහම විදේශ මුදල් වියදම් මේ රටේ කළු සල්ලිකාරයින්ගේ පොහොසතුන්ගේ ඒ වියදම් වල බලස්සේ රුපියලට. එතකොට රුපියලේ වටිනාකම තවත් වැඩි නැහැම වෙලාවකම මේ රටේ පොදු ජනතාව අද කර තුල ඔසවාගෙන ඉන්නේ මේ රටේ පෝසතුන්ගේ කළු සල්ලිකාරයින්ගේ වියදම් බව කියමින් මේක කළු සල්ලිකාරයින්ගේ ආණ්ඩුවක් බව කියමින් මගේ වචනේ හමාර කරනවා.